අර ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරෙන් හටගත්ත සංකල්පනේ අර රෝසමලි අර රිකිලි දිගේ ඇවිදිලා. අර නටුව කියන තැනින් ගිහිල්ලා. ඒ පිපෙන රෝසමල කියන තැනට පිපෙන්න තන්නේ හාවෙන්න ඕනේ. තණ්හාවෙන්න ඕනේ. ඒතර තමයි ආසන්නයට ඇදලා අරගෙන නිර්මාණය කරලා, උපාදාන කරලා බව කරලා, ಜಾති වශයෙන් රෝසමල විපවන්නේ. අනේ උපාදාන වෙන හැටි. තණ්හා හාවෙනවා. ඒතර වේදනා පත්‍ය තණ්හා ඊළඟ සිද්ධාන්තය. වීමක් ධනවන්න ඕනේ. තණ්හා වෙන්නේ නේද? අර ඕජස කියන එක හැදින්නේ ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතු කියන්නේ. ධාතු හතර එකට සංකල්පණය වීම සැකසෙන්නේ. ධන වෙනවා කියන්නේ ඍණ වෙන්නේ ධන වෙනවා. ධන කියන්නේ එකතු වෙනවා කියන එකයි. යම් කිසි නිර්මාණ වීමක් එක් වෙන්න ඕනේ. ධාතු හතරක එක් වීම නිසා අන්න වේදනා වුණා. වීමක් ධන වුණා. වේදනා වුණා. අන්න වේදනා වුණ එක මොකද කියන්නේ? ඒකෙන් තමයි එක් වීමේ සකස් වෙන්නේ අර ඕජස. ඒතර වේදනා වෙන්න නම් ස්පර්ශ වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? ස්පර්ශය ලැබෙන මොනවාද ස්පර්ශ ලබන්නේ? ඔය මූලට පොර ටික ස්පර්ශ වුණේ නැත්නම්, ජලයේ ටික ස්පර්ශ වුණේ නැත්නම්, අර කොළේට ඉරව් ස්පර්ශ වුණේ නැත්නම්. එතකොට කොහොමද මේක වීම නිර්මාණය වෙන්නේ? අනේ වීමක් ධනවන්න නම් ඒකට අවශ්‍ය ස්පර්ශය ලැබෙන්න ඕනේ. මොනවාද ස්පර්ශ වෙන්නේ? පොර, ජලයේ, ඉරු එළිය, වාතයේ. ස්පර්ශ වෙන්න ඕනේ. අනේ පස්සපත්‍ය වේදනා. සලායතන පත්‍ය පස්සෝ. ඒවට අවශ්‍යදී ආයස්ථාන ආයතන කියන්නේ එකතු වෙන ස්ථාන. අපි අර ඉස්සෙල්ලා ආයතන කිව්වේ මේ ඇහැකන නෙමෙයි, එකතු වෙන ස්ථාන කිව්වන්නේ. එහෙනම් පෝර ජලයේ සමග එතෙන්ට එකතු වෙන්නේ නැහැ මුල ළඟට. එතෙන්ට එකතු කරලා හරි දෙන්න ඕනේ. ආයස්ථාන කරන්න ඕනේ. ආයතන වෙන්නේ ඉරේලිය එතෙන්ට වදින්න විදිහට වාස්කුලාවලි හැවෙන තියෙනවා යහ කරලා හරි හැවෙන නැතුව හදලා දෙන්න ඕනේ. ආයස්ථානයක් කරන්න, එකතු කරන ස්ථානයක් කරන්න ඕනේ. අන්නේ මේ වගේ බාහිර සලායතන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ගිනියෝ, ධර්ම ගිනියෝ හටගන්න හටගන්න එතනේවා. ආධ්‍යාත්මික සලායතන තමයි අසකන දිවනා ශරීරයේ කින්ද බලපාන සලායතන. දැන් මේ බාහිර ලෝකෙ වෙන්නොට බාහිර සලායතන. අභ්‍යන්තර ලෝකෙ හැදෙන්න අභ්‍යන්තර සලායතන. අන්න සලායතන පත්‍ය පස්ස. නාම රූපත්‍ය සලායතන. අන්න ඔන්නෝතෙන් තමයි අපි ඇවිල්ලා මනෝපුබ්බංගමා ධම්මාගෙන් දින කිට්ටු කරලා ඉන්නේ. දැන් මොකද වෙන්නේ? මේ රෝස මල කියන එකට අවශ්‍ය කරන්නා වූ රස ධාතුවක්, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු වශයෙන් ලෝකෙ හටගන්න. මේකට අවශ්‍ය කරන්නා වූ නම්මිතාවේ රූපණේ වෙන්න ඕනේ. නැන නාම රූපේ නිපද වෙන්න ඕනේ. එහෙනම් නම්මිතාවේට ගැලපුණා වූ රූපය හටගත්තාම සතර සුද්ධාස්තක වශයෙන් හටගන්නා මූල නිර්වාණී. කුරසක් ආපෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් තේජෝ ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් වායු ධාතු වශයෙන් නම්මිතාවයක් ගන්නවා. කුරසක් පඨවි ධාතු වශයෙන් නම්මිතාවයක් කරන රූප වෙනේ වෙනවා. අන්න නාම රූප හැදුණා. නාම රූප වශයෙන් ගත්තාම නම්මිතාවේ රූපනේ. නම්මිතාවේ රූපනේ. අන්න ඒ ටික තමයි ආපෝ ධාතු වශයෙන් තියෙන්නේ සුද්ධාස්තක. තේජෝ ධාතු වශයෙන් ගත්තා තියෙන සුද්ධාස්තක. බෙදලා බැලුවොත් අන්තිම සුද්ධාස්තක. වායෝ පටවි කියන තැන අන්තිම සුද්ධාස්තක. ආපෝ තේජෝ වායෝ පටවි වන්න ගන්ත රස උද්දාගෙන ගති යට. ගති යටින් තමයි හටගන්නේ. ඉතින් ආපෝ දේතු වායෝ පටවි වන්න ගන්ත රස උද්දා කියන්නේ ගති යට. ගති යටින් හටගන්නවා ආපෝ ධාතු තේ ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පටවි භූත. භූත හතර. එතකොට ආපෝ භූතයෙන් පටන් ගන්න ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පටවි මහා භූත කියලා මේ ගණී භවන වෙනවා. තව අවස්ථාවක්. අන්න ඒකෙන් හටගන්න ඊළඟ අවස්ථාව ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා ධාතු භවට ගණී භවන වෙනවා. අන්නේ ධාතු හතර එක්වීමෙන් තමයි මේ ලෝකේ සත්වපුද්ගල ධර්ම ධාතු පහළ වෙන්නේ. දැන් අවස්ථා ගානකට ඉස්සෙල්ලාමින් ගතියෙන් එන්නේ. නිසා ඉස්සෙල්ලාම මනසට සම්බන්ධ වෙච්ච මනෝ ලක්ෂණයෙන් තමයි ගති හටගන්නේ. අවිද්‍යාවෙන් ගති හතරක වූ තෘෂ්ණාවෙන් ගති හතරක වූ තියෙන අවිද්‍යාව තෘෂ්ණාත්වල වැදගත් දහම් දෙක. ඔන්නේ ගති හතර ක්‍රියාත්මක වීම නිසා ගති අට ක්‍රියාත්මක වීම තමයි ආපෝ තීජෝ වායෝ පටවි වන්න ගන්ධ රසෝජා කියලා අයින් කරන්න වෙන් කරන්න බැරි සුද්ධාස්තකයේ කියන ඉස්සලාම් පුජ්ජේ හටගන්නේ. ඒ රූප පුජ්ජේ මූලික ඉස්සාව තමයි මනස. ඒ නිසා තමයි කිය පරිත්‍යාම පද 14ක් ගැන කිව්වෙන්නේ ඕකයි. විඥානපත්‍ය නාමං නාමරූපත්‍ය චත්තායතන ආදී වශයෙන් ගිහිල්ලා විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලායතන ගුණේ හතරවෙනි අවස්ථාවයි කියලා කියන උපාද සිටි අවස්ථාව සම්පූර්ණ වෙනකොට අනේ චිත්තක්ෂණයේ සම්පූර්ණ වෙච්ච වෙලාවේදී චිත්තද රූපයක් නිපදවලා ඉවරයි. ඔන්න ගතියෙන් සම්පූර්ණ කරලා නිපදව සුද්ධාස්තකේ. එයා කර්මජ චිත්තජ කියන මේ දෙකෙන් ලෝකේ රූප නිපදවනා මූලික වශයෙන්. නිපදවපු රූපේ මොකද නිපදෙන්නේ? වේදනා භුක්තිය බලාපොරොත්තු වෙයි. වේදනා භුක්තිය බලාපොරොත්තු වෙන්න ආධ්‍යාත්මික සහ බාහිර දෙකක් එකතු වෙන්න ඕනේ. ඒ වින්දිනේ ලබාගෙන ආස්වාදෙ ගෙන දෙන දේකුයි, ඒ ලබාගෙන ඉවර අවශ්‍ය කරන ආස්වාද ඉන්ද්‍රියකුයි, ආස්වාද ගැලපෙන ඉන්ද්‍රියකුයි. මෙන්න මේ දෙක එකට එකතු වීමේ භුක්තිය බලාපොරොත්තු වීම තමයි අපි තණ්හාව වෙන කුත්තේ. තණ්හාව කරලා තින්න ඕන ඔකට. මේ අපි තණ්හා මුල් කරගෙන අවිද්‍යාව නිසා මේක හොඳයි කියන නිගමනයේ බැහැලා. සාරයි කියන නිගමනයේ තණ්හාවෙන් භුක්තියට බැස්සාට පස්සේ ඇති වෙන බලාපොරොත්තුව තමයි ওই නිස්පාදනයේ මුල. ඒ නිසායි බලාපොරොත්තු වෙනා මේ බඳු හැඩ දෙයක්, මේ බඳු සුවඳ දෙයක්, මේ බඳු ලක්ෂණ දෙයක්. මොකද? ඕක අනාදීයේ පටන් ගින අපිට ආව සිරිත. ඊනා මොකද වෙන්නේ? ওই සිිත මතක් කරනකොටම ආදීය කලාවික මෙතෙන් ඇදලා එනවා. ඇදලා ඉදිරියට හිටන් මතකෙන් නගා දෙනවා. මේ බඳු ලක්ෂණක් අපි ඉස්සරහත් ඉඳලා තියෙනවා. අනේ ඊජාති ලක්ෂණ දැනුත් ඇතන. අනේ බලාපොරොත්තුවක් ඇතින අපතුවට. ඉතින් එදා රෝසමල් පිපුණේ අපේ මානසික බලාපොරොත්තුව මුල් කරගෙන හටගත් ආරම්භය. ලෝකයක් නිපදෙව්වා. අන්න නාම රූප නිපදවන හැටි. බාහිර නාම රූප නිපදවන අභ්‍යන්තරී. ඒ චිත්තජ රූපේ නිපදවගා චිත්තජ කියන්නේ හිතෙන් නිපදවනකම් පමණයි. උපාදවලදී භංග වෙනකොටම චිත්ත අවස්ථාව ඉවරයි. හැබැයි රූපේ ඉවරුන්නේ නැහැ. නිස්පාදනය කරපු රූපේ තමයි අපේ සුද්ධාස්තකේ න්‍යස්තික බලයක් කියලා ඔක නිපට වෙනවා. අනේ හිතෙන් දුන්න බලේ. හිතෙන් බල දීලා හිත ඉවරයි. හිත භංග වුණා. හැබැයි භංග වුණාට පස්සේ මොකද බලේ දීපු එක වස්තුව තියෙනවා. ඕකේ ආවස අන්තක්කල්ප 20ක් යනකම් ඉවරෙන්නේ. අන්තක්කල්ප 40ක් ආවසයි. මේ මනුස්ස ලෝකේවත්. නමුත් ඕකේ ධර්මයේ තියෙනවා හොයාගන්න රුයින්. ඔය ඕකේ තියෙන උතුජ රූපය. දැන් ඊතර පටන් ගින අන්තක්කල්ප 40ක් යනකම් උතුජ රූපයක් වශයෙන් න්‍යෂ්ටික බලයක් ක්‍රියාත්මක කරන රූපේ වට. ඒ පරමාණු. අන්න ඒක තමයි පරමාණු විදිහේ න්‍යෂ්ටික බලය කියන්නේ උන් ලෝකෙද. ඕකේ තමයි ලෝකේ බල ශක්තිය මුල. අපේ මනසෙම නිපදවලා නිපදෝපු දෙය අපේ බලාපොරොත්තුෙම නිපදවලා බලාපොරොත්තුේ විපාක ප්‍රතිවල්ලි භුක්ති විඳින්න අපි ඉන්නා ලෝකයක කියලා. අපිම නිපදවාගෙන ඒකේ භුක්ති විඳිනවා. ඉතින් ඕකේ ආයුධ හොයන්න බෑ. ස්කන්ධ සම්තිති නීමය කියලා විද්‍යාත්මක බහින නිගමනයකට කොච්චර බෙදලා බැලුවත් ඒ කැලේ තව ස්කන්ධයක් වශයෙන් තව තැනක පවතිනවා. හැබැයි සුද්ධාස්තකේ බෙදලා බලන්න විද්‍යාත්මක දක්ෂ නැහැ. නමුත් බෙදලා බැලුවත් ඒ සුද්ධාස්තකේ තියෙන අපේ වැඩ වලට ගන්න ශක්තිය ගැබ් වෙලා. කොච්චර අන්තකල්ප 40ක් භ්‍රමණය වෙන ශක්තියක් ඕකේ තියෙනවා. ඒක දීලා තියෙන්නේ මනසේ. ඒ මනසෙන් දුන්න ශක්තිය අභිභවා වෙනස් කරන තව බලයක් නේ. එහෙනම් ඒ බලය ගන්න අවිඥාලාභියෙක් වෙන්න ඕන. අවිඥාලාභියර පුළුවන් අරග පාලනය කරලා වෙනස් කරන්න. අන්නතර මොකද මේ ගලක් වශයෙන් තියෙන එක නම් මලක් කරන්න පුළුවන්. මොනවා රත්තරන් කරන්න පුළුවන්. අදිචාන කරනකොට පරිවර්තන වෙනවා ඒක තියෙන එක ඒ විදිහේ. ඉතින් අර සාමාන්‍ය පොදු බුද්ධිලයාගේ අර අවිද්‍යාව තුනා කර්ම ශක්ති ක්‍රියාවලිය හැදිච්ච රටාව. ඒ භුක්ති පාලනය වෙනස් කරලා මේකෙන් පුළුවන් වෙන අවිඥාලාභියට තමන්ට ඕනේ එක පාඩපත් කරන්න ඒක තියෙන සුද්දාස්තක. හදුව ගම ගල හත්තර. ඔන්න ගල ජලය කරන්න පුළුවන්. අන්න ඒකයි බලේ. ඉතින් ඒකත් පුදුමයක් නේ. හටා වන්න ඕක. ඉතින් මෙන්න මේක කියනා නාම රූප තමයි අන්න අර නාම රූප වලට හටගත්තේ විඥානේ මුල් වුණා. විඥාන කිව්වේ හිත කිව්වට හරියන්නේ. හිත කියන්නේ විඥානේ කියන අපි සාමාන්‍ය කතාවට විතරයි. හිත විඥාන වෙන්න අවස්ථා අටක් යන්න ඕනේ. විඥා අද මේ අපි විඥානේ කියලා කරන්නේ විඥාන ස්කන්ධයකට. විඥාන ස්කන්ධ පාඩපතින් නවිනි අවස්ථාව. පබස්සර මිදම් බික්කවේ චිත්ත. කියන තැන ඉඳලා පටන් ගන්න චිත්ත. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මන ආයතන මනීන්ද්‍රියම් විඥාන අටවෙනි එක. විඥාන ස්කන්ධ නවිනි. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙලා විඥාන ස්කන්ධ පාඩපතින් නම් අවස්ථාවකදී තමයි ඉදිරියටපත් වෙන්නේ. පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේන උපකිලිටේන උපකිලිටං කියලා පෙන්වන්නේ අන්න ඉතනයි. ආගන්තුක උපක්ලේශ වලින් උපකිලිටේපත් වෙනවා. අනේ උපකිරිටටපත් උනාට පස්සේ විඤ්ඤාණ බවටපත් වෙනවා. නැන්නා තියෙන චිත්ත විතරයි. ඉතින් එහෙනම් විඤ්ඤාණ නිරෝධ කළ හැකියි. සංඛාර නිරෝධන විඤ්ඤාණ නිරෝධයි. හැබැයි චිත්ත තියෙනවා. එහෙනම් බුදුරණාහතේ විඤ්ඤාණ නිරෝධ කළා නමුත් හිත තිබුණා. අනේ එහෙනම් හිතර විඤ්ඤාණ කියන්නේ නැහැ. ඒකට දැන් චිත්ත. ප්‍රබසර මිදම් බික්කේ කියන ප්‍රබසර චිත්තය බුදුරණාහතේ තියෙනවා. විඤ්ඤාණ එකක් අර විඤ්ඤාණ නිරෝධයි. අනේ අපි දැක්කන්ද මොනවද මේ විඤ්ඤාණ? චිත්ත බවට පත් වුණාම ආරම්මනේ විඥානන ලක්ෂණේ විතරයි දැනගන්න ලක්ෂණේ තියෙනවා දැනගන්න බලාපොරොත්තුවක් නෑ. තියෙනවා තියෙනවා. ඒකට කියන්නේ කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා පරිච්ඡේදෝපාදයක් තියෙනවා නේ ආර්ය පරිච්ඡේදෝපාදය. දැන් මේක අහලා නැන්නේ නේද එනවා? කුසල මූල පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානා විඥාන පත්‍ය නාම රූපා නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ව පස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හායි කියන්නේ. වේදනා පත්‍ය පසාදු පසාද පත්‍ය අදිමෝක්ක අදිමෝක පත්‍ය භව භව පත්‍ය ජාති මෙන්න අරිහත් ජාතිය අන්තිමට ජාති පත්‍ය ජරා මරණං ඒවමේතං ඒවමේතේසං ධම්මාන සමුදය හොදිය නවතිනවා දුක්ඛකන්දසෙට කියන්නේ ඒවමේතස කේවලස දුක්ඛකන්ද සමුදය හොදි කියලා ඒ පරිච්ඡේදපදේ කියලා වර යන්නේ අන්න ඒවමේතේසං ධම්මාන සමුදය හොදි කියන නවතිනවා මෙන්න ආර්ය පරිච්ඡේදපදේ මෙන්න අපි අනුගමනය කරන්න ඕනේ දැන් සියලු විඥාන අපි දුරු කරන්න අපිට අවශ්‍ය නැහැ අවිද්‍යාව පත්‍යෙන් හටගන්න සංඛාර නිරෝධ කරන්නේ අවිද්‍යාපත්තියෙන් හටගන්න සංඛාර විතරයි. මොකද හේතුව? අපේ සසර ගමනට හේතු වෙන්නේ අවිද්‍යාපත්තියෙන් හටගන්න සංඛාර. අපිට ඕනේ සසර දුක දුරු කරගන්න. ඒතර මෙලෝ මේ උපංකේනා මැරෙන දුරු ජීවත් වේතු ක්‍රමයක් තියෙනවා. ඒ ටික ජීවත් වෙන්නත් අපිට මේ ලෝකේ සම්මතිය කතා බහ කරන්න ඕනේ ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තුලයි අපිට මේ ජීවිතේ පමනයි. යා සර් උපදී හේස වෙච්ච නිර්වාණය කිව්වේ ඒකයි. අනුපදී හේසෙදී ඒකත් ඉවරයි. එනම් උප අරිහතේ ඉනම් කෙලවර කරනකම් අරි පිරිනම් පාන මොහතේනකම් ජීවත් වෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කින විඥානේ දරාගෙන. හැබැයි ඒකේ දැන කුසල මූලයේදී හටගන්නේ අනිච්චදී අනිච්ච හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනත්ත්‍යදී අනත්ත් හැටියට 100ක්ම දැකලා ඉවරයි. ලෝක සම්මතින් කතා කරනවා. ලෝක සම්මතිය හොඳයි කියන්නේ ලෝක සම්මතියට හොඳයි කියනවා. මම කියලා කතා කරනවා. ඔබ කියලා කතා කරනවා. ඉතින් පොත පෑන කියලා කියනවා. ඒවා ඔක්කොම ඒ කියන ඒ විදිහට හඳුනනවා. හැබැයි අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ සංඛාරපත්‍ය විඥානං වලින් නෙමෙයි. කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන කෙනින් දකින්න. ඒකේ වෙනස මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් කෙලසීමු කෙලසීම හිඳ දැමු විඥාණයට කියන කුසල මූලපත්‍ය සංඛාරයෙන් හටගත්ත විඥානං. ඒකේ තියෙන වෙනස මොකද්ද? අර විදිහටම අරගෙන ආවත් කෙලිස් කහට නැහැ. අන්න ඒකයි වෙනස. අන්න ඒකයි. ඒ නිසා කියනවා පුඤ්ඤපාව පහිනයි. ඔව් නමුත් තියෙනවා. මොකද දැන් බුදුරන් හොඳයි සංඛාර නැහැ කිව්වොත් අපි අහනා මෙහෙම දෙයක්. බුදුරන් වහන්සේ කියන්නේ මේ අහනවා එක අවස්ථාවක කවුද ධම්මදින්නා තෙරණහන්සේගෙන් විසාක සිටු තුමා අහනවා මේ විඥානේ මේ පිළිබඳව මෙහෙම යහන්නේ ඒක අවියන් යත මාතුකා පොඩ්ඩක් නවර නැවතුණා දැක්කලක මේ සංඛාර පිළිබඳව අහනා මෙහෙම කතාවක් නිරෝධ සමාපත්තියට සමවැදුන රහතන් වහන්සේ නම අරිහතුන් වහන්සේ නම නැවතත් එයින් නැගී සිටනකොට ඉස්සෙල්ලා පහළ වෙන්නේ මොන සංඛාරද කියලා. ඒක නා විසාක මනෝ සංඛාර. ඊළඟට පහළ වෙන්නේ වචී සංඛාර. ඊට පස්සේ පහළ වෙන්නේ කාය සංඛාර. දැන් සංඛාර සියල්ලම නිරෝධ කළා නම් මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් ආපහු වෙන්න සමවැදින මොන සංඛාරවලට? ඒ සංඛාර මොනවා? ඒ සියලු සංඛාර නැති කළා නම් එහෙම අරිහත්ත්වයට පත් වෙන සියලු සංඛාර නැති වුණා නම් නිරෝධයට පත් වෙච්ච අරිහතුන් වහන්සේ නැවත නැගී සිටිනකොට අනුපිළිවෙලින් එන සංඛාර තුනක් කියවා. ඉතලා මනෝ සංඛාර පහළ වෙනවා, ඊළඟට වචී සංඛාර පහළ වෙනවා, ඊට පස්සේ කාය සංඛාර පහළ වෙනවා කියලා. එහෙනම් අරිහතුන් වහන්සේට මනෝ සංඛාර තියෙන නිසා, වචී සංඛාර, කාය සංඛාර තියෙන නිසා නේද පහළ වෙනවා කියලා පින්නේ. එහෙනම් ඒ අවිද්‍යාව වචී සංඛාර නෙමෙයි. අන්න ඒ මොන සංඛාරද? අන්න කුසල මූල වචී සංඛාර. නැ කුසල මූලපත්‍ය ආනින්ජ අභිසංකාර විග්‍රහ කරලා ගන්න දෙන්න උතෙන්ට කුසල මූලපත්‍යෙන් පහල වෙන අරිහතුන් අතර ආනින්ජ අභිසංකාරේ ආනින්ජ කියන්නේ නැවතත් ජනිත වීම සඳහා ඉඳුවන්නේ නැති එකට කියන ආනින්ජ මතු උප්පත්තියට හේතු වෙන්නේ නැති සංකාර ආනින්ජ අභිසංකාර මේ අධ්‍යයයට විතරයි එය පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ඒ දෙක පින්ප දෙක මතු දෙකට යන ඒවා ඒවා නැහැ පුඤ්ඤපාව පහින ආනිජ්ජාභි සංඛාර පහින නැහැ අන්න කුසල මූලපත්‍ය සංඛාර කියන්නේ ආර්ය මාර්ගයේ වැඩින්නේ උනෝකයි කෝසානි විජේය කේවලානි දිබ්බම් මානුෂකංච බ්‍රහ්ම කෝසං සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා දිව්‍ය කෝස මනුෂ්‍ය කෝස බ්‍රහ්ම කෝස සකල විද කර්ම කෝස ඒ කියන්නේ උපදින තැන් ඔය කුස්තියන් පිලිබඳ ඒ වායේ ඉපැත්මට හේතු වෙන මූල බන්ධනේ වන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහකිරීමක් ඇද්ද කුසල්‍යයි කියන ලැබේ. ඔන්න අවිද්‍යා තෘෂ්ණාදීක පහ කරන සතර ගමන්ට හේතුවේ. ඒකයි කුසල කියන්නේ.
ආනන්ද සංකාර කියන්නේ නැවතීමක් හේතු නොවන්නා.
හේතු නොවන්න.
සංකාර.
සංකාරී.
ධර්ම යම් දැන් මොන විජාකරතන ආනන්ද සංකාර කියලා කියන්නේ?
ඔව්.
අලෝපාචර ලෝකේ පස්තියෙන්දනාවක්.
ඔව්. ආනිජාවි සංඛාරකින් සංඛාර තියෙනවා විඥානේ වල අරූප ලෝකෙ උපදින එපා මහ රහතන් වහන්සේ. දැන් රහතන් වහන්සේලා දැන් ආනිජාවි සංඛාර අරියතුන් වහන්සේලා තියෙනවනේ. ආනිජාවි සංඛාර වලින් අරූප ලෝකෙ උප්පත්තියට හේතු වෙන එක විතරක් නම් කියන්නේ. ඒකෙදී අපිට කියන්න වෙන නේ අරියතුන් වහන්සේ අරූපාවචර සංඛාර ඉවර කළා නෑ. අන්න ඒකයි කියන්නේ. ඉතින් මොකද එතෙන්දී පෙන්වන්නේ අකම්පිය සංඛාරයක් කියන වචනේ පෙන්වන්නයි ඔක පෙන්වන්නේ. මොකද නියත් එකක් වක්කලා ගන්න. ඉතින් මේ මෙහෙමයි ආනිජ්ජාපි සංඛාර කියන වචනේ පෙන්වන්නේ නැවත ජනිත කිරීමට හේතු නොවන කියන එකයි. ඒ සංඛාරයේ ස්වභාවය ඒකයි. දැන් ওই ලෝකයේ තිබුණා මෙන්න මෙහෙම දෙයක්. ওই ආනිජ්ජාපි සංඛාර කියන වචනේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු නිරුක්ති ධර්මයයි. එතකොට ලෝක සම්මතයේ භාවිතාවයි දෙකක්. ලෝක සම්මතයේ එදා විමුක්තිය සැලසුනා කියලා හිතාගත්තේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච අයට. ඒගොල්ලෝ නැවතත් මේ ලෝකෙ උපදිනවා කියලා දැක්කේ නැහැ. මොකද ලෞකික ඥානෙට දකින්න බෑ. ඒගොල්ලෝ විමුක්ති ස්ථානයේ හැටියට සැලකුවේ අරූපාවචරයේ. ඒ නිසා තමයි නැවත ඉපදීමක් හට නොගන්න දෙන සංඛාර කියන වචින දැම්මේ ඒකට. ඒ බලාපොරොත්තු ඒකේ තියෙනවා. අරූපාවචර සංඛාර වලට ඒ වචින ගන්න හේතුව අන්නේ ඒකයි. මොකද අරූපාවචර සංඛාර වලට ආනිඤ්ජාපි සංඛාර කියන්නේ කියලා. කියන්න හේතුව නැවත ජනිත වීම විහි නොකරන සංඛාරී කියන ආනිඤ්ජාපි සංඛාර කියන වචනේ භාවිතා කළේ ඒකට. ඒ බුදුරන් වහන්සේ 15 වෙනි ඉස්සෙල්ලා හිටපොයි දන්නේ නැහැ ඒක උපංගයි නැවත මෙහි එන බව. ඔය ඇත්ත වශයෙන්ම ඒකත් පුඤ්ඤාපි සංඛාරය. ඒතර එතන තියෙනක. ඒතර මෙහෙම දෙයක් තියෙනවා. යම්කිසි බුද්ධලේගේ ලෝකවල ඉපදීමේදී අතහැරපු යමක් තියෙනවා කි. නැවත උත්පත්තියට හේතු නොවන සකස් කිරීම කියනවා. අවිද්‍යා රුත්නාදිකෙන් තොර වුණා වූ යම්කිසි ආකාරයක ඉහාත්ම සුඛ විහරණයට භාවිතා කරන යමක් තියෙනවා නම් ඒ ඉහාත්ම සුඛ විහරණේ අවිද්‍යා රුත්නාදිකෙන් තොරයි. ඒ නිසා ඒක නැවත මතු ජනිත කරන්න හේතු නොවන සංඛාරයක් බවටවත් ආනිඤ්ඤාපි සංඛාරයක් බවටපත් වෙන්නේ. ඒතොර ඒ නිසා ඒකයි නියම ආනිඤ්ඤාපි සංඛාරය. ඒතොර ලෝක සම්මතයේ ලෞකික යෝගීන් වඩන්නා වූ අරූපාවචරී ලැබෙන සංඛාරය පුඤ්ඤාපි සංඛාරය. ඔව් ඒක ආනිඤ්ඤාපි සංඛාරය කියලා ගත්තේ ඒගොල්ලන්ගේ තියෙන නොදැනීමටයි. ඒතොර ධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනකොට විග්‍රහය තෝරගන්න බැරි කම නිසායි එතන ඒකවත් අපි ගත්තී මේ නැවත උපදින නැති මේ කියන්නේ ඒ ලෝකයේ උපදින සංඛාරය කියලා. එහෙම ගණ්ඩ ගිය ගාම ආනිඤ්ඤාපි සංඛාරය වන්න ආරිහතුන් වහන්සේ සංඛාර නිරුද්ධ කළා නෑ කියලා ගණ්ඩ වෙනවා. එහෙමනම් අරූපාවචරී උපදින සංඛාර වලට නම් ආනිඤ්ඤාපි සංඛාරය කියන්නේ ආරිහතුන් වහන්සේගේ ආනිඤ්ඤාපි සංඛාර මොනවද? එහෙනම් ඒවත් අරූපාවචරී උපදින්න ඉපැයි ඒකේ තියෙන වෙනස මොකද්ද? අපි ඒක ඇතුළට දැක ගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ මේ ධර්මයේ තුල සියුම් තැන් හුඟක් දුරට අපිට විග්‍රහ කරගන්න වෙලා තියෙනවා.
මට සාමාන්‍ය වෙච්ච එක නම් හොඳයි තියෙනවා.
ඒකයි
තියෙන්නේ.
ඔව්. ඇත්ත වශයෙන්ම හරි අමාරුයි මේ ධර්මය ගැන අපි කොච්චර කිව්වත් මේ විග්‍රහයක් ගන්න දෙනක් නම් මං හිතන්නේ ඔය තියේ කියලා. ඔව්. අන්නේ එකයි කියන්නේ බුදුරණන් වහන්සේගේ දේශනාවෙම තියෙන ධර්මයේ ගැළපෙන්නේ නැද්ද? පේන්නේ නැහැ පේන්නේ එකයි. ඒ කාන්තේ මතු වෙනවා. ඔය ඊට තව ඉදිරියට හොඳ ලස්සන මතු වෙලා එනවා මේ දැන් විතරක් නෙමෙයි. අංග සම්පූර්ණ මේවා මුලාග අංග සම්පූර්ණ එකින් එක මතු කරලා දෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඕවා කොයි කාලේ ලියවිච්චද? කවදාද ලිව්වේ? කවුද ලිව්වේ? කොහෙද ලිව්වේ? කෝ සාක්ෂි? ඔක්කොමත් එකලා දෙන්න පුළුවන් කාර්යයක් අනාගතේ තියෙනවා. ඔය ඔක්කොම පුරා විද්‍යා සාක්ෂි පිටින් දෙන්න පුළුවන් අවස්ථා එනවා. ආයි මේ
අපිට සංගායනාත්මක අවස්ථා තියෙනවා.
ඒ වෙනවා ඉතින් ඉදිරි කාලයකදී සමහර වෙලාවට ඔය අවශ්‍යදී සම්පූර්ණ කරන්න වෙනවා. ඉතින් ඔය ඇත්ත වශයෙන්ම අපිට සම පුළුවන් අවස්ථාවක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් අපි දකිනවා ඉදිරි කාලයේදී අයි දාපිරුපු සිව්පිලිසිඳියා මහරහතන් වහන්සේලා බිහි වෙන්න ඉඩ තියෙනවා. අන්නේ බිහි වුණාට පස්සේ අපිට ප්‍රශ්න ඉවරයි. ඒගොල්ලන් උන්වහන්සේලා ඒ ටික කරයි. අපි දන්නේ නැහැ කොහොමද කියන එක. නමුත් එහෙ වෙන්න ඉඩ තියෙන බව හොඳටම පේනවා. ඒත් වාසියම කරන්න දෙයක් නැහැ. දැන් අපි කල්පනා කරලා බලන්න. දැන් අපි කොච්චර අහලා බැලුවත් දැන් මෛත්‍රී භාවනා ගැන බැලුවොත් අපි තව පොඩ්ඩකින් ඒ ගැන විස්තරයක් ගමු. බොහොම වැදගත් ඒකත්. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි. ඔය ආනාපාන සතිය ගැන කියනකොට දැනගන්න තියෙන වැදගත් දෙයක් තමයි මෙන්න මෙහෙම වැදගත් කොටසක් තියෙනවා. කාරණා දෙකක් තේරුම් ගන්න. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ 3 මාසයක් 6 මාසයක් ඔය වස් කාලේ 3 මාසයක් ආදී වශයෙන් දානි කියන භික්ෂුව හැරෙන්න කිසි කෙනෙක් එන්න එපා මා හම් වෙන්න කියලා එක්තරා නියෝගයක් පනවලා හිටන් ගිය අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම හිටපු අවස්ථාවකදී ඒ 3 මාසෙ 6 මාසෙ ඉක්ම ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවන් අමතලා අහනවා කියනවා, මහණනි, අන්‍ය පරිබ්‍රාජිකයෝ ඔබලාගෙන් ඇහුවොත් බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහෙරණයකින් මේ ඉකුත් වස් කාලයේ වාසය කළාද කියලා. ආනාපාන සතියෙන් වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපානිය මොකද්ද කියලා ඇහුවා. ඒකට අරිය විහාරයේ ගියාත් බ්‍රහ්ම විහාරයේ ගියාත් තථාගත විහාරයේ ගියාත් කියනවා කියලා කියන්නේ. මේ වැදගත් දේශනාව. ඒ ආනාපාන සතිය කුමක්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ ගියාත් බ්‍රහ්ම විහාරයේ ගියාත් තථාගත විහාරයේ ගියාත් කියනවා කියලා උත්තර දෙන්න. හැබැයි ලෝක සම්මතයක කුයි ශාසනයෙහි කිව්ව වෙනම තිබුණා පැහැදිලිව පේනවා නේද? ඒක ලායි. නම් බුදුරජාණන් වහන්සේ වැඩ ආනාපාන හතිය ගොත් ඒක මොකද්ද කියලා ගුවාම ඒකේ කාරණා තුන. ඒ තුනම ආර්ය විහාරණ ආර්ය කියන්නේ බෞද්ධයි. බෞද්ධමයි. ග්‍රහම විහාරය කියන්නේ ග්‍රහම කියන්නේ බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ වාසයේදම කිව්ව නම් තුනක් තමයි අය උන්වහන්සේ ආනාපාන හතිය බහුල කොට වාසය කළා කියලා කියන්නේ. ඒක මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරයේ කියත් බ්‍රහ්ම විහාරයේ කියත් තථාගත විහාරයේ කියත් කියනවා කියලා කියන්නේ. දැන් අපිට ආර්ය විහාරයේ හෝ බ්‍රහ්ම විහාරයේ හෝ තථාගත විහාරයේ හොයාගත්තොත් ත්‍රිපිටකය කොහෙන් හරි ආනාපාන හති අහු වෙනවා නේද? බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු කියන හිතන් ධර්ණීය මත සූත්‍රයේ කියනකොට ලස්සට කියනවානේ මේකට බ්‍රහ්ම විහාරය කියනවා කියලා. මේකටයි බ්‍රහ්ම විහාරය කියන්නේ කියලා ධර්ණීය මත සූත්‍රයේදී අන්තිමට කියවෙනවා. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු මෙන්න මේකන බ්‍රහ්ම විහාරය කියනවා. එන ආනාපාන හතිය වාසය කළා කියලා කියන්නේ තථාගතයන් වහන්සේ මේ වස්තුම් වාසී බහුලකට වාසය කළා කියන්නේ. ඒක මොකක්ද ඇහුවාම අරිය විහාරයේ කියත් බ්‍රහ්ම විහාරයේ කියත් තථාගත විහාරයේ කියත් ඒ ක්‍රමයට කියනවා කියලා කියන්නේ. දැන් බ්‍රහ්ම විහාරයත් අපි හොයාගත්තා. එන කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕනේ බුදුරයන් වහන්සේ බහුලකට වාසය කරන ආනාපාන හතිය. දැන් හතර පැහැදිලි නේ? දැන්තර බුදුරයන් වහන්සේ කරවල තියෙන ආනාපාන හතිය බ්‍රහ්මමේතා විහාරං ඉදමාහු කියලා පෙන්නපු කර්ණීය මත සූත්‍රයේ තියෙන්න ඕන. අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ඒක ආනාපාන හතියක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට හරීම වැදගත් හරියක් තමයි උනේ ඔය කොට අපි අරගන්නේ. දැන් ආනාපාන හති භාවනාව ගැන බුදුරයන් වහන්සේ දේශනා කරපු දේශනාවේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඉද වික්කවේ වික්කු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං උජුංකායන් පනිද්දාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ ආසසති සතෝ පසසත. දැන් මෙහෙමයි පටන් ගන්න. දැන් මේ වික්සු කායાનුපසනාවෙන් වාසය කරනවා කියන්නේ කොහොමද කියලා එක පෙන්නකොට දැන් අපි මේ පටන් ගත්ත ආනාපාන සති භාවනාව කරන ආකාරයේ මුල පටන් ගත්ත හැටි. අරඤ්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා ශුඤ්ඤාගාර ගතෝවා. දැන් ওই කාලේදී ලෝක සම්මතයේ තිබිච්ච ප්‍රශ්න වලටත් පිළිතුරු දීගෙන තමයි ওই විස්තරය දෙන්නේ. දැන් මිනිසුන්ගේ මතයක් තිබුණා අරඤ්‍ය ගත වෙලා රුක්මූල් ගත වෙලා ශුඤ්ඤාගාර ගත වෙලා මේ භාවනාව කරන්න ඕනේ. ඒ බඳු මතයක් තමයි ලෝකේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරඤ්‍යයකට ගියේ හෝ රුක්මූලකට ගියේ හෝ ශුඤ්ඤාගාරයකට ගියේ හෝ කොහේ ගියා හෝ කරන්න ඕනේ කයි මෙහි පින්නේ. ඔතෙන් ගියාද හරියන්නේ නැහැ. ඔන්නේ කයි පින්නේ. නිසීදති පල්ලංකම්. යම් පලක් බැඳගෙන වාඩි වෙලා කියලා අපිට අද පෙන්වන්නේ අර්ථ. මේ ආර්ය විනී පල්ලංකේ කියලා කියන්නේ. උච්ච අංකේ තමයි උච්ච මානිය. මානිය තමයි මනින්නේ අංක. මම පළවෙනියා, මෙයා දෙවෙනියා. ඔහොම මැන මැනා ඉන්නේ. ලෝකෙ දින මාන්නාකාරෝ. ওই මාන්නාකාරකම බිඳුවරම වසවගම පල්ලංකේට වැසේ. පහතම අංකය කියන්නේ අනතිමානී කිව්ව දෙනන්න කර්ණීය මෙත සූත්‍රයේ ආනාපාන හතිය වෙන්නල් ඕනේ. සුවචෝ චස මුදු අනතිමානී. අතිමානීට වැස්සාම පල්ලංකේට වැස්සා. ඉරමිනියකටගෙන ඉඳීම නෙමෙයි කියන්නේ කොහොම හිටි හරි අනතිමානීව ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම වෙන්න ඕනේ අන්න එදිටපත් වෙන්නේ. උජුං කායං කියනකොට කොඳු වැඩ කෙල කිලින් පිළ කිලින් තියාගෙන කියලයි අපිට උගන්වන්නේ. කායජ්ජුතුකා චිත්තජ්ජුතුකා කියලා මේ ධර්මයේ කායජ්ජුතුකාව හෙවත් කය ඍජු කරන හැටි පෙන්නලා තියෙනවා. ක්‍රියාකලාපයේ අවංක භාවයට පත් කරගත්තාමයි කායජ්ජුතුකා හැදෙන්නේ. උජුං කායං කියන්නේ සක්ඛෝ උජූච සූජූච අන්න උජුං කායං කරන හැටි. ඍජු වෙන්න වනාසේ ඍජු වෙන්න මොනවාද? අවංක වෙන්න මනාසේ අවංක වෙන්න. නිහතමානී බවට අනතිමානී බවට පත් වෙලා මනාසේ අවංක භාවයට පත් වුණා උජුං කායන් වෙලා ඉවරයි. පනිදාය පරිමුඛං සතිං උපට්ඨවිද්වා. පරිමුඛං සතිං මොකක්ද අපි ප්‍රමුඛ කරගන්නේ මොකද්ද? පරිමුඛ කරගන්නවා කියන්නේ අපි ප්‍රමුඛ කරගන්නවා. සතිය ප්‍රමුඛ කරගන්න. ප්‍රමුඛ භාවයට පත් කරන්නේ මොකද්ද? සතිය කොහෙද පිහිටවන්නේ? මේ බුද්ධ ශාසනයේ පින්නපු සතිය, සම්මා සතිය. මේ ශාසනයේ බහැර කොහෙවත් නැහැ. මොකද්ද සතිය කියන්නේ? දැන් සතියත් උදේ තෝරගන්නද? ඔය සතිය ප්‍රමුඛ කරලා පිහිටවා ගන්නද? සතිය තෝරාගෙන ඉන්න ඕනේ. දැන් සතිය කියන්නේ මොකද්ද කියලා අහපුවාම කියන්නේ සතිය කියන්නේ හොඳ සිහියෙන් කටයුතු කරන්ද? ඒතර සතිය. සිහි කල්පනාවෙන් යනකොට යනවා කියලා යන්නේ, එනවා කියලා එන්නේ, දැන් ඔහොමනේ කියන්නේ. ඉන්නවා කියලා ඉන්න. ඒතර කරන වැඩි හොඳ සිහියෙන් කරන්ද කියලා කියන්නේ. හොඳයි සති කියන්නේ චෛතසිකයක් තියෙන සති චෛතසිකේ. මේ සතිය කියන එක යෙදෙන්නේ කොහෙද? පින් හිතක පමණයි. කුසල හිතක පමණයි. කුසල හිතක සතිය යෙදෙනවා. අකුසල හිතක සතිය යෙදෙන්නේ නැහැ. මේක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. අපි ධර්මයේ පෙන්නලා තියෙනවා. හොඳයි අපි හිතමුකෝ සිහියෙන් කරන්න වැඩි සතියෙන් කරනවා කියන්නේ සිහියෙන් කරනවා කියන එක නා. අපි තුම මිනිහෙක් ඌරෙකුට දුවක්ුවක් බඳිනවා. කලේ ගිහිල්ලා. පරියක්කාරිය. හොඳට සිහි කල්පනායිනේ කරන්න ඕනේ. තමන්ටපත් වෙනවනේ නැන්න. දුවක්ුව ගෙනහිල්ලා නියම ඉදිරිය බැඳලා, මරුවැල්ල නියම ඉදිරිය ඇදලා, බොහොම පරිස්සමෙන් මරුවැල්ල ගැට ගහලා, ඒ මිනිහා බොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩ. දුවක්ුව බඳිනේ කැලි. හොඳ සිහිනුවනේ සිහියෙන් කරන්න ඉබේ. ඒක සිහියෙන් නොකළා නම් එහෙම මේ මිනිහටපත් වෙනවා. එන අර හොඳේ සිහියෙන් කරනවා කිව්වොත් එහෙම ඕක සිහියෙන් කරයක් වෙන්නේ නැහැ. ඒතර සිහියෙන් කරන්න ගියොත් මේ පව් වැඩක් නේද කරන්නේ. නම් පාප ක්‍රියාවලියකට සතියේ දෙනවා. දෙදෙන්න බෑ. එහෙනම් ඒකට සතියේ දෙන්න බෑ සිහියෙන් කරනවා කියලා අද හිතායි නෙමෙයි ලෝක සම්මත සිහිය නෙමෙයි ඔය කිව්වේ. මම තෝරුම් ගන්න ඕන එක. ඔය සිහිය අබුද්ධෝත්පාද කාලෙත් තිබුණා. නමුත් බුද්ධෝත්පාද කාලයේ මේ බුද්ධ ශාසනයේ පවතින සතිය අනිත් ශාසනයක නැත්නම් ඒ සතිය මොකද්ද? ඔන්න ඔක තෝරා ගන්න ඕනේ. සතිය නැගිනවා සත්‍යයේ නැගිනවා සතිය. සත්‍යයට අනුකූල වන්නා වූ යමක් වන්නේද? ඒක සතියයි. සත්‍යය මොකද්ද? මේ දුකයි කියලා දකින්න ඕනේ, මේ දුකට හේතුවයි කියලා දකින්න ඕනේ, මේ දුක නිරෝධයයි කියලා දකින්න ඕනේ, මේ දුක නිරෝධගාමිනී මාර්ගයයි කියලා දකින්න ඕනේ. මෙන්න මේක දකීලා හිතන් ඊට අනුකූලව තමන් කරන ක්‍රියාකලාපේ ඊට අනුකූලව කරන්න දක්ෂ වුණොත් අන්න යාට සතියක් තියෙනවා. ඒකයි සතිය කියන්නේ. මෙන්න මේක කුසල හිතක යෙදෙන සතිය. සතිය තේරුම් ගන්න ඕනේ අවුදියේ. අන්න සතිය මුදුන්පත් කරලා මූඛ්‍ය කරගන්නවා කියන්නේ නිවන මුල් කරගෙන නිවනට අවශ්‍ය කරන ක්‍රියාකලාපේ දැනගන්න ඕනේ ඉස්සෙල්ලා. කුමක් කළොත්ද නිවන් දකින්නේ? කොහොම හිතුවද, කොහොම කිව්වද, කොහොම කළොත්ද නිවන් දකින්නේ? නිවන්ට හේතු වෙන මොන විදියෙක සිටවිලාද මොන විදියෙක ක්‍රියාද වුණේනේ කතාවක්ද? මෙන්න මේ කියන කාරණා ටික අවංකව නිහතමානීව යම් කිසි පුද්ගලෙ හේරුම් අරගෙන ඉන්න ඕනේ ওই භාවනාව කරන්න ඉස්සෙල්ලා. ඔන්නඔකට කියනවා පරිමුඛං සතිං උපට්ඨවිද්වා. සෝ සතෝ වාස සති. ඔහු විසින් සතියෙන් ඇසුරු කරන්න ඕනේ. සතෝ පස්ස සති. සතියෙන් පහ කර දමන්න ඕනේ. නැන් නිවනට හේතු වෙන ක්‍රියාකලාපයේ තේරුම් අරගෙන ඒ ක්‍රියාකලාපයේ සතිය තේරුම් ගන්න නිවනට හේතු වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගන්න ඊට ඕනේක ඇසුරු කරමි. ඊට විරුද්ධ දේ පහ කරමි. කටයුතු කිරීම ආරම්භ කරන්න ඕනේ. මන සෝ සතෝ අසසති සතෝ පස්සසති. දීගං වා අසසන්තෝ දීගං අසසාමිති පජානාති. දැන් මේක තේරුම් ගන්න බුදුරන් වහන්සේ දෙනවා මෙන්න මෙහෙම එක. කිලිටි හිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්න උපමාවක් දුන්නා. හරියට ගොමස් කර කුණු රෙද්දා සුද්ධ පවිත්‍ර කරලා හිටන් පිරිසිදු රෙද්දා හදා ගන්නවා වාගේ මේ කරන්න පුරුදු වෙන්න. මේ දුන හොඳ උපමාව. මෙන්න මේ උපමාවදී අපි දකින්න ඕනේ මේ උපමාව අපිට සංසන්දනය කරගෙන අපි හිතක මේ කිලිටි රෙද්දා අපේ මේ චිත්තාවලිය නා. මේ චිත්තාවලිය තුළ අපි මේ සංසාරයේ පලන් හුරු පුරුදු කරගත්. මේ අධ්‍යයයේ හුරු පුරුදු කරගත්. නොඑක් ලාමක අකුසල දහම් තියෙනවා. අකුසල ක්‍රියාකලාපයන්ගේ හුරු පුරුදු. මේ සමහර හුරු පුරුදු හරි ගණී බවන. බොහොම තදයි. ලේසියෙන් අරගන්න බෑ. හැබැයි ඒවා අපි අරගන්න ඕනේ. අන්න ඒ නිසා මොකද කරන්න ඕනේ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අඩුලුහුණු පුංචි පුංචි අරගන්න නෙමෙයි. දැඩිව වැඩිලා තියෙන මහා දරුණු ලෝභ දේශ කුණු ගොඩවල් අයින් කරගන්න. මට මෙහෙම රාගය හට ගන්නවා, මෙහෙම දේශය හට ගන්නවා. එහෙනම් මෙහෙම ලෝභය හට ගන්නවා මෙහෙම ද්වේෂය හට ගන්නවා කියලා අපිට මේක තේරෙනවා නะ අපි හොඳ මනාව නුවණින් ඉඳලා මට කෙබඳු දෙයක් ඇසුරු කරනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේවා ඇසුරු කරනකොට ලෝභය හට ගන්නවාද ඒක මට පාඩුවා එහෙනම් ඉස්සෙල්ලා මම මේ දැඩි වයින් කරගන්න ඕන ඒවා ලේසියෙන් අරින්න බැහැ දීර්ඝ ලෙස දහම ඇසුරු කරන්න ඕනේ ඒවේ අනිච්ච දුක්ඛ අනාත්ම සාවේ මෙනෙහි කරන්න ඕනේ අන්න මෙනෙහි කරනකොට දීර්ඝ ලෙස ඇසුරු කරනවා දීර්ඝ ලෙස ඇසුරු කරලම මම දීර්ඝ ලෙස ක්‍රමක්‍රමයෙන් පහ කර දමන්න ඕනේ එහෙනම් දීගං අපස එකපාරයි කරන්න බෑ මේ ලෝභ කුණු ගොඩවල් ද්වේෂ කුණු ගොඩවල් බොහෝම ඉවසිල්ලෙන් ඉඳගෙන ක්‍රියාවට නැගින්න ඉස්සෙල්ලා නවත්තගින්න අයින් කරගන්න ඕනේ මෙන්න මේ අයින් කරගන්නකොට එක්තරා පැත්තකින් මේ ලෝක ක්‍රමයක් එකක් තියෙනවා මොකද්ද මේ ලෝක ක්‍රමී මූණ හදවත පෙන්වන කැඩපතක් බඳුයි කියලා අපි අහලා තියෙනවා අපේ හදවතේ යම්කිසි හිතවිල්ලක් නැගෙනකොට ඉස්සෙල්ලාම නැගෙන්නේ මූණට එහෙනම් මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන තමයි හටගන්නේ දැන් ළමයෙකුට එකපාරට අපි චොක්ලට් එකක් දෙන්න හදනවා පුදුර ගන්නවා ළමයා අඬන්නේ ඉස්සෙල්ලා කට ඇද කරලා ඉන්න කජුලිල්ල වගේ හදාගෙන මූණ අකුලගෙන ලැහැක් වෙනවා ඊට පස්සේ අඬනවා ක්‍රියාවට නැගන්නේ පස්සේ අපිට තරහා යනවා කාට හරි ගහන්නේ ඉසෙල මූණ දෙල කට ඇදගෙලා ගිහිල්ලා එනම් මූණ රෞද්‍රයලා ගිහිල්ලා තමයි ඊට පස්සේ තරහාපු ගාම ඉසෙල්ලාම හඟවනවා හිතවිල්ල හඟවනවා මූණේ අපි මූණට හිත තියාගෙන ඉන්නකොට අපේ මූණට අපි හිත තියාගෙන ඉන්නකොට අපේ මූණේ ඉරියව් වෙනස් වෙන හැටි අපිට හොඳට පේනවා ලෝභ දේශ හිත අනු අන්න ලෝභ හිතක් එනකොටම ක්‍රියාවට කතාවට නගන්නේ ඉසෙල්ලා මූණට පිළිමිව් වෙනවා දකින්න හිතේ පිළිබිඹු මෙන්න මේ නිසා බොහොම ලේසි මේ මුඛ පරිමණඩලයේ මුල් කරගෙන හිත පිහිරවා ගත්තාම ওই ටිකට. ඉතින් මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා කියලා අටුවා වල විග්‍රහ වෙනවා ওই දෙක. දැන් මුඛ නිමිත්තේවා නාසිකග්ගේවා කියන වචනේ කියනකොට උතන කාරණා දෙකක් තියෙනවා. එකක් පරමාර්ථාර්ථය. අනික බාහිරින් පෙන්නති පෙනුම් කරන සම්මත අර්ථය. පරමාර්ථ අර්ථයෙන් පෙන්නනේවා බාහිරට නිකුත් වෙන්නේ ආධ්‍යාත්මික මානසිකත්වය ඇතුළෙන් බාහිර ගොඩ නැගිලා තියෙන නිසා. ඉතින් මේ නාසිකග්ගේ කියන වචනේ ගත්තාම නාසිකග්ග කියන වචනේ මේ නාසියේ ළඟට සම්බන්ධ වෙලා බාහිර ලෝකයේ විද්‍යාමාන වෙනවා. අභ්‍යන්තරයේ තිබුණා වූ ගති ලක්ෂණේ. මෙන්න මේ නිසා න ආසික අග්ග කියන වචනේ තමයි නාසිකග්ග කියන්නේ. ආශ්‍රය නොකිරීම අග්‍ර කරගන්න ඕනේ. න ආසික කියන්නේ ආශ්‍රය කිරීම. න ආසික කියන්නේ ආශ්‍රය නොකිරීම. අපි මේ අසුරු කරමි යන්නේ ලෝකේ. දැන් අපි යන්නේ මොකදද? ඇසුරු නොකිරීම අග්‍ර කරගෙන. එහෙනම් නාසික අග්‍ර කරගෙන යන්න ඕනේ. අපි හිත පිහිටවා ගන්න ඕනේ. අපි හිත පිහිටවා ගන්න ඕනේ. ආශය නොකිරීම අග්‍ර කරගෙන මූඛ්‍ය නිමිත්ත වන නිවනට. මූඛ්‍ය නිමිත්ත මොක නිමිත්ත කිය මූඛ්‍ය නිමිත්ත ගැන ප්‍රධාන කරගත නිමිත්ත. මූඛ්‍ය නිමිත්ත බෞද්ධයාගේ මූඛ්‍ය නිමිත්ත නිවන. හැමලියෙම නිවන්ට හිත පිහිටවාගෙන නිවන් මාර්ගයට හිත පිහිටවා ගන්න ඕනේ. එන මුඛ නිමිත්ත කියන්නේ මූඛ නිමිත්ත හේවත් නිවන. නිවනට හේතු වෙන මාර්ගයේ න ආසික අග්‍ර කරගත්තා කියන්නේ ඇසුරු නොකිරීමේ පැත්ත අග්‍ර කරගත්. එන මුඛ නිමිත්ත හෝ නාසිකග්ගේ හිත පිහිටවා ගන්න කියන්නේ ඕකට. නිවනට හිත පිහිටවා ගන්න නිවන් මාර්ගයට හිත පිහිටවා ගන්න නිතරම හොඳ හෝලියකින් මනසීයකින් ඉඳ මම මේ කරන කියන හිතන දේවල් නිවනට හේතු වෙනවද නිවන් මාර්ගෙ වැඩෙනවද? ඒකට හේතු වෙනවද? මෙන්න මේකෙන් ඉඳ කියලා කියන්නේ ඔය ටික. මෙන්න මෙහෙම ඉඳලා තමයි ඇසුරට ගන්නේ පහ කරන්නේ. එයා දීර්ඝ ලෙස ඇසුරු කරන්න වෙනවා දහම. අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න වෙනවා. අර මහා දැඩි ලෝභයෙන් අල්ලාගත්ත ද්වේෂයෙන් ගැටි ගැටි ඉන්න යම් පිටක් අපි ළඟ තියෙනවා අපේ මානසිකත්වයේ තුල. ඒ කුණුගොඩ ඉස්සලා සුද්ධ කරගන්න ඕනේ. අනේ ලොකු කුණුගොඩ ද්වේෂයෙන් සුද්ධ කරන්න බෑ. එයා දීර්ඝ ලෙස මෙහෙම කරගෙන යන්නේ. ඔහොම ටික කාලයක් කරගෙන යනකොට අර දීර්ඝ කුණුගොඩ කැපිලා යනවා. ඊට පස්සේ තියෙන කෙටි ඒවා. රස්සං වාසසන්තෝ රස්සං අස්සසාමිති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජාන අනුපූර්ව සික්ඛාව යන්නේ මේ අනුපූර්ව යන්න ඕනේ එකපාර පුංචිව කපන්න බෑ ලොකුව කපාගෙන ඉවරලා ඊට පස්සේ දිනේව කපා ගන්නවා ඊට පස්සේ වැටෙහින් පොඩි කුණු පොඩි පොඩි ලෝභ දේශ කැලි බහුව වෙනවා එතකොට ඒවා කෙටිම කපා ගන්න පුළුවන් දැන් ලොකු හරියයි අමාරුයි අන පහුවෙන්න මේක එහෙම යනකොට කෙටිම කපා ගන්න පුළුවන් එවලේ එවලේ ශනික කෝප කැලි පොඩි පොඩි රාග කැලි එනකොටම කපා හරින්න ලේසි. අනිත්‍ය දුක යනවා නිසාරත්වයක් මොනවා ගල්ලන්නද? හරයක් නැහෙනි. අනේ වටහගෙන 100 න් ඉඳලා 50 න් ඉඳලා ඔඩිය කරගෙන යනවා. දැන් මේක තමයි පටන් ගන්නේ රස්සංග වාස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානති රස්සංග වාස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති. එතකොට අන්න අපි දැන් සබ්බ කාය මේ ප්‍රතිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. මේ සබ්බ කාය තෝරා ගන්න ඕනේ. චක්කු කාය, සෝත කාය, ගාන කාය, ජීවහා කාය, කාය කාය, මනෝ කාය. රූප කාය, සද්ද කාය, ගන්ධ කාය, රස කාය, පොට්ටබ්බ කාය, ධර්ම කාය කියන මෙන්න මේවා ඔක්කොම සබ්බ කාය. මේ සියලු හුස්ම සමූහය නෙමෙයි මේ කියන්නේ. ඔන්න සබ්බ කාය. මේවා තමයි මේ ඇසුරු කරන්නේ. අසකන දිවනාසී ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මෙන්න සබ්බ කාය. පටි සංවේදී. ඊමේ බැඳිනවා. පටි කියන්නේ බැඳෙනවට. සංයෝජනේ බැඳිලා ඉන්නවා. සංවේදනයේ විදිනවා අපි. අන්න ඒක දකින්න ඕනේ අපි. දැකලා මේ සංවේදී භාවයේ. ඒවත් මේවා මේවට බැඳිලා හිට අපි වින්දනය කරන බවක් තියෙනවා නะ. මෙන්න මේක මනාසී දැනගන්න ඕනේ ඇසුරු කරනකොට. මෙන්න මේක මම ඇසුරු ගන්න මේවා කපා හරින්න. යමගේ ඇසකන දිවනාසී ශරීරයේ මන කියන්නේ ඒවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මේවත් කිසිම මගේ චන්දරාගය බැඳිනවද රැඳිනවද අන්නේව බලයින් ඉඳන් පටිසංවේදීත්වය දැකලා මම මෙන්න මේක නැති කරගන්නයි මේ ධම්ම ආශාසය කරන්නේ අනිත්‍ය දුක නැත් වශයෙන් බලන්නේ ඒකට කියලා දැනගන්න ඕනේ ඒ දැනගෙන හික්මෙන්න ඕනේ දැනගිලා ඒවා පහ කිරීමටයි මම මේ කටයුතු කරන්න කියලා හික්මෙන්න ඕනේ සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති හික්කද පස්සම් භයං කාය සංකාරා මේ පස්සම්බය කරනවා කියන්නේ මේ පහ කර දමනවා මේ කාය සංකාරය. දැන් මේක වැරද්දක් නෑ කියලා දැනගත්තාම ඊ පිළිවඳ කරන්නව කටයුතු වලින් අහක වෙලා හිටන් හිටිනේ. එසා ඒ සඳහා යම් කටයුත්තක් මම කරනවාද? ඒක වැරදි. මම මේ කටයුතු අතහැරී සිටින නොවැළීති මිදීදී කියලා හික්මෙන්න ඕන. ඒ සඳහායි මම මේ දහම ඇසුරු කරන්න කියලා හික්මෙන්න ඕන. මෙන්න මේ දින සබ්බ පස්සම්බයං කාය සංකාරං අස සිස්සාමි සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමි සික්කති. මේ ශික්ෂණේ වෙන හැටි. එතකොට යාවදීව ඥානමත්තාය පතිසලිමත්තාය මෙහෙම කරනකොට ඥානෙ බුදුන්පත් වෙන්නේ සතිය බුදුන්පත් වෙන්නේ අනිසිතෝච විහෙරති ලෝකේ නිසරේන්තරෝ වාසය කරනවා නච කිංචි ලෝකේ උපාදීයති ආත්මාදී වශයෙන් ලෝකේ කිසිවක් අල්ලන්නේ නැහැ ඒ එතකොට ඒවම්පි බික්කේ බික්කු කායේ කායන පස්සේ මේ විදියට කායන පස්සේ නැයි වාසය කරා මේ කායන වසනාව කොච්චර ලස්සනට පැහැදිලිව නිවන් මාර්ගය මුල් කරලා තියෙන එකද ඊ ඔය කියන ඇලීම ගැටීම මුලාටපත් වෙන මාර්ගය හොයන්නෙත් නැතුව බලන්නෙත් නැතුව ඔය කොහට හරිලා පැය ගානක් හුස්ම ඇදලා දා හිටියෝ. ඒ බුද්ධිල කොහොමද ඔය ප්‍රතිඵල ලබන්නේ? දැන් මේක නිවන් මාර්ගද? මේක නිවන් මාර්ගද කියලා දැන් පැහැදිලිව පේනවා. හොඳට පැහැදිලි මේ වගේ නිවන් දකින්නවා කියන්නේ. ඥානෙ මුදුපත් වෙනවා, සතිය මුදුපත් වෙනවා. අවසීකාරය වෙන්නේ නැහැ. නමුත් ඔය දැන් ඔය කරන කටිය අවසීකාරය වෙන්නේ නැද්ද? තිබ්බදේ තිබ්බදේ මතක නැහැ. යන ගමන මතක නැහැ. කරන කියන දේ මතක නැහැ. මොකද? එකක්වත් අරමුණු හිතන්න එපා. එහෙම එකක්ද නැහැ. බුදුරන් වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. යමක් යමක් නිසා රාගය හට ගන්නවද දේසය හට ගන්නවද මෝහය හට ගන්නවද ඒ දේ අත්හරින්න බුදුරණහතේ සියල්ල අත්හරින්න දේශනා කළේනේ යම් යම් තරක චන්ද රාගයෙන් බැඳෙනවද අන්න ඒක අයින් කරගන්න ඒතරේ අර හිතවිලි අයින් කරලා නැහැ ක්‍රියා අයින් කරලා නැහැ කතා අයින් කරලා මේ ලෝකේ වැඩිපුරම හිතා තියෙන බුදුරණවහන්සේ වැඩිපුරම කියලා තියෙන බුදුරණවහන්සේ වැඩිපුරම කරලා තියෙන බුදුරණවහන්සේ උන්වහන්සේ තරම් හිතපු කියපු කරපු කෙනෙක් ලෝකේ නැහැ වික්කලතාක් වක්ලසැනින් බබලෝට ගිහිලා ඉන්න පුළුවන් සකල වටේ උනා සකල වටේ යන්න පුළුවන් මනෝමය ඉදිය යන්න පුළුවන් එන ක්‍රියාකාරීත්වය වැඩිම තියෙන බුදුරණන් වහන්සේ එක්කෙනෙක් වචනයක් කතාන වචන 512ක වේගයෙන් කතා කරන්න පුළුවන් ශක්ති 20ක් තියෙනවා වැඩිපුරම කතා කරන්න පුළුවන්කම තියෙන බුදුරණන් වහන්සේ එක්කෙනෙක් යමක් හිතනවා නම් මිනිහෙකුට කොහොමවත් හිතා ගන්න බැරි අසීමිත සර්වඥ සාඥාණීන් අනාවරණ ඥාණීන් අනන්ත දේවල් හිතනවා හිතලා හිතන් කියන්න පුළුවන් වැඩිපුරම හිතලා තියෙන බුදුරණන් වහන්සේ නමුත් අද කියන්නේ හිතීමයි කීමයි කිරීමයි අත්හැරුවාම නිවන් දකින්න බුදුරණන් වහන්සේ හිතීමයි කීමයි ක්‍රියාවයි තුලින් උපරිමයට ගිහිලා සර්වඥ සාඥානි පැලෙයි කියා. එනේතර අපිට මොකද කියා? බුදුරණාහතේ දේශනා වල හිතන කියන කරණේ වැ චන්ද රාගය දුරු කරා. නිස්සාර බව දැනගී. අවශ්‍ය දායක ප්‍රයෝජන ගන්න. අවශ්‍ය දායක මොකද්ද? ලෝකයට ධර්ම දේශනා කරන්න ඕනේ. යමක් හැත්ත නැට කියා දෙන්න ඕනේ. සියුම් තැන් විග්‍රහ කරලා දෙන්න ඕනේ. මොකද ඥානයක් මෙහෙ යවන්න ඕනේ. ඒවා කරන්න ඕනේ. හැබැයි එකක් දැනගන්න ඒ පිළිබඳ යම් නුවණක්ද ඒකක් කැමති තියෙන ඒකත් අනිත්‍යයි ඒක තේරුම් ගන්න ඉන්නේ ඒක 77ක් ඥාන දර්ශන එකක් ඕනේ ඒ ඥානීය පිළිබඳව හිත බඳින්න එපා කියන්නේ ඒකයි මෙන්න මේ ටික දැනගන්න ඕනේ කින් එක දැන් ඔය තියෙන්නේ කායानुපස්සනාවේ කොටස එහෙනම් කායानुපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන සතර සතිපට්ඨාන ආනාපාන හදිතට ලඟුයි කියලා මජ්ක්‍ධිමනිකාය දේශනා කරනවා වින් කරලත් පෙන්නලා තියෙනවා මෙන්න මෙතන එකක් කායानुපස්සනාව මෙතන එක වේදනානුපස්සනා මෙතන චිත්තානුපස්සනා මෙතන ධම්මානුපස්සනා වගේ. හතර ඔය ඔක්කොම ආනාපාන හදිසියේ විග්‍රහ කරලා තියෙනවා හතර. ආනාපාන සතිය යන යමක් ඇද්ද සතර සතිපට්ඨානියත් ඒකයි. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ඒකයි සත්ව වඥාගත් ඒකයි විද්‍යා විමුක්ති ඵල ලබා දෙන්නේ ඒකයි. ඔකටම ওই භාවනාව තියෙනවා. ඔබ හුඟාක විග්‍රහයක් දිනවා ඉතින් කෙටියෙන් කළේ. ඔබ වෙනම විග්‍රහයක් ගන්න ඕනේ ආනාපාන සතිය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් මම පස්සේ ළඟ දෙන්නම්. මම හුඟාක වෙලා ගන්න නිසා ඊටාම කෙටියෙන් ආනාපාන සති භාවනාව මොකද්ද කියන එක පෙන්නන්නයි ඒ ටික. එතකොට දැන් ඕකම තමයි කර්ණීය මත සූත්‍රයෙන් කරන්නේ. කර්ණීය මෙත්ත සූත්‍රය නෙමෙයි වදනේ කර්ණීය මත සූත්‍රය. ඔක මෙත් කරන්න තියෙන සූත්‍රයක් නෙමෙයි. කරණීයම අර්ථ අත්ද අත් කරණීයම අත්ත කරණීය මත් තමා විසින් කළ යුතුම දේ කුමක්ද කියන එකයි. සාන්ත පදනම් වූ නිවනට පැමිණීම සඳහා තමා විසින් කළ යුතුම වැඩපිළිවෙල මොකද්ද? කරණීය මත් කුසලේන යන්තම් සාන්තම් පදං අபிසමෙච්ච. සාන්ත පදනම් වූ නිවනට පැමිණීම සඳහා කළ යුතුම දේ කුමක්ද? මෙන්න බුදුරන් වහන්සේ ප්‍රශ්නයක් ලබලා ඔකට උත්තර දෙනවා. සක්කෝ සක්ක හේතු වෙන්නේ. දැන් ඔකට අපිට කියන්නේ දක්ෂ හේතු වෙන්නේ. දැන් ක්‍රිකට් ගහන එක නම් දක්ෂ හේක් නේද? ලෝකේ කුසලානේ වරන් ඉන්නේ. දුවලා පැනලා ගන්නේ දක්ෂ හේනේ. දක්ෂ හේක් වෙලා ඉන්න නිවන් දකින්න කියලා බුදුරණන් අහතේ දේශනා කළේ නෑ. සක්ක හේක් වෙලා නිවන් දකින්න කියලා දේශනා කළා. සක්ක කියන්නේ මොකද? සුද්ධවන්තයා. සකා කියන්නේ සක්ක. සුද්ධවන්තව වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. අපිරිසිදු චරිතයක් නැති වෙන්න ඕනේ ඉස්සෙල්ලම. සුද්ධ චරිතයක් ඇත්තෙක් වෙන්න ඕන සැකසුම් සහගත වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. සක්‍ර දෙවියන්ට සක්ක කියනවා. ඇයි සක්ක කියන්නේ? සැකසුම් සහගතව සුද්ධවන්තව වැඩ කරන නිසා සක්‍ර දෙවියන්ට සක්ක කියනවා ආවා කියලා දේශනා කළා. මෙන්න අපි සක්කේක වෙන්න ඕනේ. එහෙනම් සුද්ධ වැඩ කරන්න ඕනේ. සුද්ධ විදිහට කතා කරන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ. සුද්ධ විදිහට හිතන්න ඕනේ. මෙන්න ඉස්සෙල්ලාම අවශ්‍යදී අසුද්ධ විදිහට හිතන කියන කරන කිරට නිවන් මඟ වැහෙනවා. නිසා පළමුවම හොඳ මනස 100ක ඉඳලා සුද්ධවන්තයෙක් වෙන්න. සක්කේක් වෙන්න. උජූච අවංක වෙන්න. සූජූච මනසී සු කියන්නේ සමගි හිත. හිත උජු කරගන්න. කය වචන ඍජු කරගත්තා කියන හිතත් ඍජු කරගත්තාම සූජූචයි. කය වචන ඍජු කරගත්තාම උජූචයි. උජූච සූජූච. සුවච වෙන්න. සුවච කියන්නේ යම් වචනයක් සුවේලවනවද අන් ඒක භාවිතා කරන්න. එහෙනම් මොකද සුවච තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මෙන්න මෙතන සුවචේ. ඔන්න ඒ සුවචේටපත් වෙන්නේ. මුදු මු르දු වෙන්නේ. සැදවතියටපත් වෙලා අභය කරන්න. ඕනෙහිකට නැමෙන්න ඕනේ. ඉවසීමේ යුත්ත වෙන්න. මු르දු මොලු මුදු මොලු ගති ලක්ෂණ ඉන්න ඕනේ. අනතිමානි අතිමාන මාන ඇත්තෙක් වෙන්න එපා. අන්න අර අපි අරිසයාගේ නිහී දෙදි පල්ලංකම් කියන දාපු හැටි. ඒකව කාරණා ටික තමයි නිහී දෙදි පල්ලංකම් උජුං කායම් පනිදාය පරිමුඛා සතින් උපට්ඨ පිට්වා කිව්ව ටික ඔතියේ කියවිලා තියෙනවා. එතන මොකද කරන්නේ? අන්නේ ඉතින්ද පත් වෙච්ච කෙනා ඇසුරු කළ යුතු දහමක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා බණහපු කෙනාටයි භාවනාව. බණහපු නැති කෙනාට භාවනාව බුදුරන් වහන්සේ දේශනා කරන්නේ දසනේ පහතබ්බ ඉස්සෙල්ලා දර්ශනේ ලබා ගන්න. භාවනාවේ පහතබ්බ කියලා භාවනාවේ පහන කරන කොටස ඊළඟට කරන්නේ. භාවනාවේ පහ කරන්නේ මොකද? අවිජ්ජා දෝමනස හේවත් ඇලීම් ගැටීම් දෙක. ඒක පහ කරන්නයි භාවනාව කරන්නේ. දැන් ඒකට පත් වෙනකොට සුවචෝ චස මුළු අන්තිමානි. සන්තුස්ස කෝච අනික දිනවා. සං කියන්නේ సంతානිය. ඒවත් අපේ චිත්ත සභාජිත సంతානිය. සුටු වෙන්නේ මොකෙන්ද? සුටු කරන්න බෑ කවදා පාපය කරගෙන පාපය සීහි කරලා. වරදක් නැති බව සීහි කරන්න. තමාගේ සීල ගුණේ ශික්ෂණයේ විච්චේක සීහි කරන්න. තමාගේ සුද්ධතාවයේ සීහි කරන්න. මෙන්න මේක සීහි කරන්න කියලා බුදුරණන් ආදී දේශනා කළා මේ ආරි විනී භාවනාව ඔන්න ඕකයි. පළවෙනි භාවනාව. තමාගේ චිත්ත පාරිශුද්ධිය සීහි කරන්න. සීල පාරිශුද්ධිය. සීලය කියලා කියන්නේ සංවරත්තේ ඉන්නේ සීලා. මේ තමන්ගේ පත් වෙලා තියෙන සංවරත්තේ. තමාගේ මං මගේ මේ පන්දු වැරදි නේ. මගේ ක්‍රියාකලාපේ වැරදි නේ. කතා විලාසයේ වැරදි නේ. කෙනෙකුට පහර ගහන ඒවා නෙවෙයි. කෙනෙකුට හිදවන්නේ නැහැ. හිංගි හිංසා නැහැ. දස කුසලයේ හේතු වෙන ක්‍රියාකලාපයක් මල් ළඟ නැහැ. කතා විලාසයක් නැහැ. මගේ හිතවිලිවත් මම ඒකට පහල කරන්නේ. කොච්චර සුද්ධද මාතුළු. අන්නේක සීහි කරන්න කියලා පෙන්නනවා. මෙන්න මේක සීහි වෙන මොකද ඉන්නේ? අන්න ඒතර සන්තුෂ්ස කෝච වෙන්නේ අන්න ඒක උද. දැන් ඒතර යට එක දියක් වෙනවා. යමක් නිසා ලෝභය හට ගන්නවද, දේසිය හට ගන්නවද, මෝහය හට ගන්නවද මට ඒව වැඩක් නෑ. ඒවා කොහොම බැහැර කරනවා? බැහැර කරන්න වුණාට පස්සේ මොකද වෙන්නේ? සුබර වෙනවා. ඔබ දරන වර මොකද්ද? නිවනට හේතු වෙන, සත්‍යයට හේතු වෙන බර විතරයි දරන්නේ. අන සුබර වී. අප එතකොට සන්තුෂ්ස කෝච, සුබරෝච, අපකිච්ඡෝච. දැන් කටයුතු කළා නම් බහු කටයුතු ලෝභ දේස මෝහ කටයුතු එකක්වත් නෑ. දැන් අල්පවන්නා වූ ධර්මයට ගැලපෙන්නා වූ කටයුතු වලට පවනකොහු සීමා වෙලා ඉන්නවා. සල්ලාහු කියන්නේ එතන හිතේ තිබෙන ගති මොකද්ද? සැහැල්ලු ගති ලක්ෂණේ වෘත්තියෙන් යුක්තයි. ඉන්න ඔකට කියනවා පස්සද්ධියටපත් වෙනවා. ප්‍රීති මනස කායෝ පස්සද්දති. අන්න එතෙන්ට ආවා. පස්සද්ද කායෝ සුකන්දේති සුඛිනෝ සමාධියති. මේ සමාධි මාර්ගයට යන්නේ. ඔන්න ඔතෙන්ට ආපුවම කියනවා සල්ලාහු කොද සන්ති ඉන්ද්‍රියෝත නිපකෝචේ සන්ති ඉන්ද්‍රියෝත සාන්ත ඉන්ද්‍රිය ඇති කරගන්න. ඉන්ද්‍රිය සංසුන් බවට පත් වෙන්නේ. නිපක පාක කියන්නේ පැහැෙනවා. පැහිීමේ පැත්තට යනවා විපාක වෙනවා. විපාක නිපාක කරන්නේ. පැහැෙන පැත්තට හේවත් මතු විපාක හට ගන්න සසර ගමනට හේතු වෙනවා විපාක හට ගන්න ඒවායින් වෙංගලා යන්නේ. අනිත් නිපක භාවයට පත් වෙනවා. ඒතොර අප ඒතොර සන්ති ඉන්ද්‍රිය නිපකෝච අප ගබ්බු ගැබ් කරගන්න ඒවා අල්ප කරන්න. අපි මේ බහු ගබ්බ වෙලා ඉන්නේ මේ ලෝකේ කෙලවරක් නැති ඒවා ලෝභ දේශ මොහයන් ගැබ් කරගෙන. ඒව අහ කරපුවාම අප ගබ්බයි. කුලේසු අනනුගිද්දු. මේ අනුකූල වෙන්න යන්න එපා මේ ලෝකේ තියෙන ඒවාට. ඒවෙන් ඉවත් වෙන්න. ලෝකයට අනුකූල වෙන්න ධර්මයට අනුකූල වෙන්න. අන්න එතකොට නජ කුද්දං සමාතේවි. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා. කුඩා වූ හෝ වරදක් කරන්න එපා කියලා උකර කියන්නේ. කුඩා වූ හෝ වරදක් නොකරින්නේ කාගෙන් දහපුවාන් තථාගතයන් වහන්සේගෙන් පවණයි කියලා දේශනා කළා. එන අරිහත් උන්වහන්සේගෙන් නොකරින්නේ කණි පිළිවෙල කරන්න පුළුවන්. කුඩා වූ වරදක් නොකරින්නේ. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා ඥානවන්තයෝ අපවාද කර. නත කුද්දං සමාචාරිකෙන් නත කුද්දං අසමාචාරේ. නත කුද්දං සමාචාරේ කියලා වචන හැකස් වෙන්නේ එහෙමයි. ශුද්‍ර වූ අසමාචාරයක් කරන්න එපා. කිංචි කෙසේද යේන විඤ්ඤු පරිඋපදෙයු ඥානවන්ත වූ අන්‍ය විසින් කරන්නා වූ උපවාදයට කරන්නා වූ දියක් කරන්න එපා. මෙන්න මෙතෙන් දිනකන් සුද්ධ වෙලා ඉන්න ඕනේ. බණ අහලා අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගත කෙනා. එයා දන්නවා නිවන් මඟ. නිවන දන්නවා. නිවනින් මෙවිත සත්‍යාර සුවයක් නැහැ කියලා දැකලා ඉවරයි. එන බුදුරණන් අහතේ දේශනා කරනවා නිවන හෝ නිවන් මඟ හැර තපෝ ගුණය හැර බුද්ධංග ධර්ම හැර ලෝක සත්‍ය තවත් සුවයක් මම නොදකිමි. අන්න සුවේ දැක කෙනා. එහෙනම් මොකක්ද එකම සුවේ? නිවන් සුවේ හැර නිවන් වගේ ලබන්නා වූ නිවන් වගේ ලැබෙන සුවේ හැර තවත් සුවයක් ලෝක සත්‍යයර නැහැ කියලා දැක්ක කෙනා තමයි මේ භාවනාවට පටගෙන සුඛිනෝවා කියන්නේ. ඔන්න සත්‍යයට පතන සුඛේ. අද සුඛේ පතන්නේ මොකද්ද? කාල බිල සැප සම්පත් ලබන්නේ ඉඳ ලැබේවා. ඒතර යන්නේ කොයි පැත්තද? මාර්යාගේ පැත්ත එකක් නේද? මේ ලෝකේ කාල බිල සැප සම්පත් ඉඳගෙන ඉඳ ලෝකේට පතනවා නම් මාර්යාගේ පැතුම ඕකනේ. බුදුරණන් හදේ මාර්යා පැතුම පතන්න දේශනා කළා. නැහ බුදුරණාහි සුඛයක් පෙන්නවා. තපෝ ගුණය හැර නිවන හැර ලෝකයාට තවත් සුවයක් මම නොදකිමි. අන්න බුදුරණාහි දැක සුවේ. පනෝපු සුවේ. ඔන්නෝ සුවේ පතන්න. අන්න ආර්යයන් විසින් පතන්නා වූ මෛත්‍රිය. ඔන්න ආර්ය මෛත්‍රිය කියන්නේ ඕකටයි. කේමිනෝ හොන්ති. බය නැතෝ විත්වා කියන අද මොකද කරන්නේ? බයක් නැතුව හොර බයක් නැතුව හතුරු බයක් නැතුව හොඳට තප සම්පත් ඉඳගෙන හොඳට මේ කාම ලෝකේ ජීවත් වෙලා ඉන්න ලැබේවා කියලා හිතාගෙන පතියොත් එහෙම. අද පතන්නේ කේමිනෝවා හොන්තු කියලා. මොකද කේම කියන්නේ? අශෝකං විරජං කේම. කේම කියන්නේ නිවන. බය නැති එකම තැන උච්චාරයි. බය නැති කරපු තැන. සසර බය ඉක්මෙව යම් කෙනෙක්ද? ඔහු කේමයටපත් වුණා. එහෙනම් ලෝකයාට පතන එකම යහපත මොකද්ද? මෙන්න මේ කියන්නා වූ කේමයටපත් වෙන්නේ. මෙන්න මේ නිවන් සුවේටපත් වෙලා බය නැති කරගන්න. සුඛිනෝවා කේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. මේ සියලුම සත්වයන්ට මෙන්න මේ යහපත ලැබේවා. මෙන්න මේ නිවන් සුවේ ලැබේවා. යේ කේචි පාන භූතත්ති යම්කිසි ප්‍රාණීයකද භූතයකද දැන් කවුද ප්‍රාණියා කවුද භූතයා කුමකින් ප්‍රාණ වෙනවද කුමකින් භූත වෙනවද ඇයි පාණීන් කියන්නේ මේ ලෝක සත්‍යෝ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගෝචර වෙලා ඇහෙන් රූප පාණීය කරනවා කනින් ශබ්ද පාණීය කරනවා දිවෙන් රස පාණීය කරනවා නාසයෙන් ගන්ධ පාණීය කරනවා කයින් ස්පර්ශ පාණීය කරනවා හිතෙන් ධර්ම පාණීය කරනවා මෙන්න මේවා පාණී කර කර මේ ලෝකයේ යන හිතා කියනවා පාණීන් කියලා. මෙන්න සත්‍යයට පාණීන් කියන්නේ හේතුව. ඕවා පාණී කරන්න ගියාම ගොඩ නැගෙන සංකාර. ඒකෙන් පහළ ඉන්න භූතේ තමයි යාති. ඒක තමයි පංචස්කන්ධය අවසින් අපි හදාගෙන මේ මස්ලේ කයක් හදාගෙන අපි මේ භූතයක් හදාගෙන ඉන්නේ. දැන් භූත කියන්නේ මේ ලෝකේ නර ලොකු කරගත්ත අත් මේ පුංචි කරත උඩ පාවිලා යනවා කියන භූතේ ඒ උන් නෙමෙයි මේ කියන්නේ. මේ භූතය තමයි අපි කවුරු. පෙරභවයේ පානය කරපු පංචකාමීන් නිසා පංචකාම භූතයක් දැන් හම්බෙලා තියෙනවා. ඒක තමයි මේ අසකන දිවනාසයේ ශාරීරිය බණ කියලා මේ තියා ඉන්නේ හිතගත කිවි. මෙන්න අපේ තියෙන භූතේ. ඔය එබඳු ගත නැමැති භූතයක් හදාගෙන සතර මහා භූතයන්ගෙන් හදාගත්ත භූතියට බහිඳ හේතුව ඔන්න ඔය පංචකාමිය පානය කරන්න යන එකයි. එයා සියලුම මේ පාන භූතිය කිය ඔන්නෝ කට්ටිය. මෙන්න මේක තමයි සසර දුකට හේතුව. සුඛේ කරා ලැබෙන්න බැරි මේ පාන භූත නිසා. නැයි ඒකේචි පාන භූතත්ති තසාවා තාවරාවා. තසාවා කියන්නේ බය වෙච්ච අය නෙමෙයි. තොස් වෙච්ච අය. සතුටු වෙනවා මේවට. තාවරාව තැවරෙනවා. මොනවද තැවරෙන්නේ? ඔය කියන පංචකාමී. පංචකාමීන් තොස් බවටපත් වෙලා පංචකාමීන් තැවරිලා. අනවශේෂා. අවශේෂයක් නැතුව මෙන්න මේ තැවරිලා ඉන්න කට්ටියටයි මේ කියන්නේ. දැන් ඔය කට්ටිය නම් දීඝාව. කවුද මේ කට්ටිය? දැන් ඉතින් දිග සත්තු කියලා පෙන්නනවා. නමුත් අන්තිමට කියනවා සත්ව පුද්ගල දෘෂ්ටියේ වැටෙන්නේ නැතුව සීලේ පිහිටන්න කියලා දිට්ඨි ජනපගම සීලවා කියන එක තෝරනවා. මෙතන